රවි
රවි
කොග්ගලම රවි කොග්ගල මහත්තයා මට ඕන ඔබතුමා දැන් මේ භාවනාව පිළිබඳ දැන් විද්‍යාත්මක දේශනාව තමයි සමත භාවනාව විදර්ශනා භාවනාව නේද? ඊළඟට තියෙනවා මේ බුද්ධ ධර්මස්ති භාවනාව කරන්න පුළුවන් අපට ඕන පිළිමුල් භාවනාව කරන්න පුළුවන් ඊළඟට අසුභය වඩන්න පුළුවන් මේ මේවා ඔබතුමාගේ යම් අවබෝධයක් මොකද ඔබතුමාගේ ශක්ති ගුණෝ විනයි මේ අපේ හාමුදුරන් ශක්ති ගුණෝ විනයි මේ මේ පදුම හාමුදුර කෙනාගේ ශක්ති ගුණෝ විනයි මොකද එක එක කෙනා එක එක කෙනාපු කුසල කුසල කර්ම වලට අනුව තමයි එක එක කෙනාගේ ඒ ශක්ති ගුණෝට සාපේක්ෂව තමයි සියලුම ධර්මානුකූල කටයුතු සිදු කරන්නේ එකම විදියට ක්‍රියාත්මක වෙන්නේ බුදුහාමුදුරේ කියන්නේ කාලානුසුත්තරේ දේශනා කරේ මේ අපේ වසන්ත මහත්තයා නේද
රවි
මහත්තයා එහෙනම් ඒ නිසා මට ඔබතුමා ගැන මොකද මට දැන් මම යම් ප්‍රතිපත්තියක් තුල ක්‍රියාත්මක වෙනවා ඒ ප්‍රතිපත්ති දුරට කොච්චර දුරට මට තව තවත් ඉදිරියට යන්න පුළුවන් ලොකු පිටුවහලක් ලැබෙනවා කියලා මම විශ්වාස
කරනවා ඔව් මෙහෙමයි ඉතින් මම හිතනවා දැන් ඔබවහන්සේත් ඔය එකක භාවනා ක්‍රම ගොඩක් අත්හදා බලලා ඇති කරනවා ඇති ප්‍රගුණ කරනවා ඇති ඉතින් මාත් මං හිතන්නේ දැන් අවුරුදු 20ක් විතර මේ වැඩේ කරනවා තෙතෙන්දී මගේ අත්දැකීම් අනුව මේ අපි ගොඩක් උත්සාහ කරන්න ඕන දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයක් තියෙනවානේ අපි භාවනා කරනවා කියවහම භාවනා කරනවා අපි හිතමු ආනාපාන සතිය වෙන්න පුළුවන් ඔය කියපු භාවනා වෙන්න පුළුවන් ඒ මොකක් කළත් අපි අඩුම ගානේ බලාපොරොත්තු වෙන්න ඕන මේ සෝවාන් මාර්ගයටවත් වැටෙන්නේ එහෙම නැත්නම් මේක ಗುಣ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනේ ගත්තා වෙන්නේ නැහැ ඔන්න ඔත්තනින් තමයි හොයන්න ඕන ඉතින් ඒකේ මම මේ ධර්ම කරුණු පාළි වචන කියන්න නෙවෙයි ඉතින් මම මේ වෙනකන් ලැබපු අත්දැකීම් වල මම ඔය හිතෙන් හැම ක්‍රමෙම වගේ හොයලා බලලා තියෙනවා උත්සාහ කරලා තියෙනවා එහෙමයි ඒකම ත්‍රිපිටකයේ අධ්‍යයනය කර කර එහෙම සෙවීමකුත් මම කරනවා ඊළඟට අපි යෝව සාකච්ඡා කරනවා ඒකේක ප්‍රමාණවල කරපු ඇත්ත එක්කයි මේවා හොයනකොට ඉතින් මට පෙනුන දෙයක් තමයි අපි දැන් අර භාවනා කරනවා මේක මේ අර අන්දව කරනවද නැත්නම් මේක දැනගෙන කරනවද කියන එක. ඔන්න ඔතන හොයන්න ඕන කියලා. දැන් අපි හිතමු දැන් ආනාපාන සතිය වඩනවායි කියලා. එතකොට දැන් භාවනාව අපි කරගෙන යනවා ඒ හුස්ම දිහා බලන් ඉන්නවා හිතත් එකඟ වෙනවා හුස්ම නොදැනී යනවා ඊළඟට තව තව අත්දැකීම් එනවා ඕවා වෙනවා ඉතින් මම හොයන විදිහක් තමයි ඒ කාලේ බුදුරජාණන් වහන්සේට කලිනුත් පිරිස ආනාපාන සති භාවනා කළා විශේෂයෙන් ආලාර කාලානුද්දකරන් වගේ අය අපි දන්නවා අහලා තියෙනවා බොහොම ඉහළට හිත දියුණු කළා අෂ්ටසමාපatti පවා ලැබුවා ඍද්ධි බල ලැබුවා ඒ වගේ දේවල්. එතකොට දැන් අපි බුදුරජාණන් වහන්සේ ඥානාපාන සතිය කියලා කළාට අපි කරන්නේ ඕකද කියන එක මම ප්‍රශ්න කරනවා. අපි හිතාගෙන කළාට අන්තිමට එතෙන්ටද අහුවෙන්නේ. එතකොට මේ ලැබෙන අත්දැකීම් හරි කරන විදිහේ හරි ඒගොල්ලන්ගේ අපේ වෙනස මොකක්ද කියන තැන. එතකොට දැන් මම මේ ඔක්කොම අත්දැකීම් එක්ක මම ඔන්න ඔතන මේ ත්‍රිපිටකයට ගලපලා මම හොයන්න පටන් ගත්තා. එතකොට තමයි මට මේ මම අර කාලයක් පිටරට ඉඳලා ඉතින් ලංකාවට ආවහම මේ වගේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්නත් ලැබුණා ඔබ වහන්සේක පොතක් දැකලා නේ කතා කළේ වට. ඉතින් ඒ වගේ ඒක විදිහට සම්ප්‍රදායික ක්‍රම වලින් පොට්ටක් වෙනස් ඇති පෙන්නන ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්නත් ලැබුණා. ඒ අපරිමාර්ථ වෙනවා. ඉතින් ඒ වෙයිදි මට පෙනුණා දැන් අපි භාවනා කළාට අපේ තව පැත්තක් හැදෙන්න ඕන. දහම ගැන අවබෝධයක් තියෙන්නත් ඕන මේ කරන්නේ මොකද්ද කියන එක ගැන. ඒකට මූලිකව අපි අහලා තියෙනානේ මූලික දහම් කරුණු ටික චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕන පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි දහම දැක්ක වෙන්නේ. ඊළඟට අපිට බැහැර කරන්න බැරි කරුණු ටිකක් අනිත් එක තමයි දැන් මේ ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි බාහිරෙන් හොයලා හරියන්නේ නැහැ තමන් තුලින් හොයන්න ඕන. ඊළඟට මේ ස්කන්ධ ධාතු ආයතන විදිහට බලන්න ඕන. ඒ වගේ මූලික කරුණු ටිකක් තියෙනවානේ. ඒකට අපි කරන දේවල් ඕවට ගැලපෙනවා කියන එක නුවණින් හොයන්න ඕන කියන එක. ඉතින් මේ සාමාන්‍යයෙන් තියෙන ක්‍රම හැම එකේම මම දැක්කේ මම ওই බුරුම ක්‍රම දෙකේ ගිහිල්ලා බැලුවේ ඒ උපදේශ දෙන ස්වාමීන් වහන්සේ නමක් එක්කත් මට කතා කරන්න හම්බ වුණා. ඉතින් ඒ පාවුක්‍රමයේදී ඒගොල්ලෝ චතුර්ථ ධානය දක්වා වඩනවා හැම ක්‍රමයකටම. ආනාපාන සතියෙන් පටන් අරන් ඊට පස්සේ හැම කසින භාවනාවම ඒ සමස 40 කමටහන් වලින්ම කරනවා. ඔව් ඒවා ප්‍රගුණ කරනවා. ඊට පස්සේ කරන්නේ පුබ්බේ නිවසනුස්සති ඥානෙ වගේ හදාගෙන ඊට පස්සේ කිව්වා විදර්ශනය කරනවා. ඊට පස්සේ අනේ විදර්ශනය ගැන අහනකොට ඒකෙදි බලනකොට අපි සාමාන්‍යයෙන් අහන ටිකම තමයි ඔය නාම රූප හේතුඵල අනිත්‍ය ඊළඟට අර ධාතු විදිහට තියෙන හැටි ඒවයි තියෙන නැති වෙන හැටි ඒක සාමාන්‍යයෙන් පොත්වල තියෙනවා මෙහෙ ක්‍රම වල තියෙනවා. ඉතින් මේ දහමක් එක්ක ගලපනකොට අපිට පෙනීලා තියෙන්නේ ඒක තාම පූර්ව ප්‍රතිපදාවක් විතරයි. පූර්ව ප්‍රතිපදාව කියන්නේ
පූර්ව කෘතිය.
ඔව්. ආර්ය ප්‍රතිපදාව නෙවෙයි. ඒතර පූර්ව ප්‍රතිපදාවෙන් වෙන වාසි තියනවා නැතුව නෙවෙයි. ඒකක් තමයි අපේ නීවරණයටපත් වෙනවා. හැබැයි අර මං කිව්වේ සෝවන් මාර්ගයට ඇතුළු නාද නැද්ද කියන එක ඊට වඩා නුගණින් හොයන්න වෙනවා කියන එක. දෙතෙන්දි වැදගත් වෙන්නේ සම්මා දිට්ඨිය කියන එක. මොකද සම්මා දිට්ඨිය තිබුණොත් නේ අර ශ්‍රාණික මාර්ගය වෙන්නේ. සම්මා දිට්ඨියේ තියෙනවා ලෝකෙට අයිති සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන දෙක. තෙන්දි ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්නේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නේ. චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන්නේ දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගය ගැන නුවණකින් එන සම්මාදිට්ඨියක් අවබෝධකින් එන. එතකොට ඒක ඇතුළත මේ භාවනා කරන්න කියන තැන ප්‍රශ්න කරන්න වෙනවා. දැන් ගන්න ඔතන කියන්නේ මං හිතන්න තියෙන එක තැනක්. නැත්තම් අපි දැන් හිතන්නකෝ ඒ දැන් ඔබ වහන්සේ කියපු අර බුද්ධානුස්සති මෛත්‍රිය අසුභය මරණානුස්සති ඒ ඔක්කොම මම මට වැටෙන විදිහට ඒවා පූර්ව ප්‍රතිපදාව. දැන් අපේ නිවරණයටපත් කරන්න තියෙන ක්‍රම ආනාපාන සතියෙත් ගොඩක් වෙලාවට අපි වැඩෙන්නේ පූර්ව ප්‍රතිපදාව. ඒ කියන්නේ හිත සමතයකටපත් කරනවා නිවරණයටපත් කරලා දෙනවා. හැබැයි එහෙම මනසකට ඊට පස්සේ අපි අර ගත්තු සම්මා දිට්ඨිය අරන්න ඒකෙන් වෙන මාර්ගයක් හොයාගන්න වෙනවා. එතෙන්දී නුවණින් හොයන්න වෙනවා මේ දැන් හුස්ම දිහා බලා හිටියහම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවද නැත්නම් පටිච්ච සම්පන්න බවක් අවබෝධ වෙනවද කියන තැන. ඊළඟට මට කියන්න අමතක වුණා දැන් බුදුරජාණන් වහන්සේ එකම මාර්ගය කියලා පෙන්වනවානේ සතර සතිපට්ඨාන. ඒක සතර සතිපට්ඨානේ වැඩෙනවා. ඉතින් ඔතන මට කියන්නේ අපි හොයනකොට ළඟදී මම අහුණ එකක් තමයි දැන් ආනාපාන සති භාවනාවනි ප්‍රධාන භාවනා විදිහට ගොඩක් කරන්නේ. හැබැයි ඒක තියෙන්නේ කොහෙද? කායනුපස්සනාවේ. එතකොට අපි වඩන ආනාපාන සතියෙන් කායනුපස්සනාව වැඩෙනවද බුදුරජාණන් වහන්සේ පෙන්වපු විදිහට? ආනාපාන සති සූත්‍රයේ කියවනකොට ඉති තියෙනවා මේ එවගේ මට හම්බුණා අරිට්ඨ සූත්‍රය කියලා සූත්‍රයක්. ඒකේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේලාගෙන් ඔයගොල්ලෝ ආනාපාන සතිය වඩනවා. ඔව් කියලා. එතකොට අහනවා කොහොමද ඒක වඩන්නේ කියලා. එතකොට අරිට්ඨ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා මේ සෝ සතෝ වස්ස සති සෝ සතෝ පස්ස සති කියලා මේ කාමයන් දෙවෙන්ව අද දේශයන් දෙවෙන්ව හුස්මටම සිහිය පවත්වගෙන ඉන්නවා එහෙමයි ආනාපාන සතිය වඩන්නේ කියලා. එතන ඒ සූත්‍රෙදි කියනවා බුදුරජාණන් වහන්සේ අරිට්ඨ එහෙම වඩන ආනාපාන සතියකුත් තියෙනවා මම නැහැ කියන්නේ නැහැ කියලා. ඊළඟට කියනවා මේ ශාසනයේ ආනාපාන සතිය වඩන්නේ මෙහෙම කියලා. ඉතින් ඔන්නව හරි වැදගත්. දැන්
නෑ ඒකේ ඉතිරි ටික කියන්න ඕනේ. ඒක වාගෙට කියලා නතර කරන්න දරිත්‍ර හාමුදුරන්ට කිව්වේ දැන් මේ මේක නෙමෙයි දැන් ඒක වෙනකොට තියෙනවා. ඒකත් හොඳයි. නමුත් මේ මම මේ මගේ මේ මේන්න මේකත් අහන්න කියන මේ අදහස දීලා බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා.
ඊළඟට දේශනා කරනවා ඒ සාමාන්‍යයෙන් පොදුවේ ආනාපාන සතිය ය විස්තර කරන ඕන තැනක තියෙන අර දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති. ඊළඟට රස්සංවා ඒකෙත් රස්සංවා අස්ස සන්තෝ පස්ස සන්තෝ ඒ විදිහට එනවනේ හතර ආකාරයි. ඒ ටික තියෙනවා ඔහොමම අර කියන ටික තියෙනවා. ඊළඟට ආනාපාන සති සූත්‍රය බලනකොට ඔන්න ප්‍රශ්න කරන තැන තියෙනවා කොහොම වඩන ආනාපාන සතියෙන්ද සතර සතිපට්ඨානෙ සම්පූර්ණ වෙන්නේ. يعني කතම් භාවිතාච ආනාපාන සති චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණෙති කියලා. එහෙම කියලා තව ලොකු විස්තරයක් කරනවා.
ඔය විස්තරය කියනවා මම. විස්තරය තමයි මට අවශ්‍ය. ඒ විදිහට තමයි.
එහෙම.
ඒක තමයි මට මම මේ මොකද වෙන කෙනෙක් මේ හාමුදුරුවක් ඇරියට
එහෙමයි
මම බුදුහාමුදුරන් ඇතුළු සියලුම බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගත් සම්මා සම්බුද්ධ ශක්තිය මත කරන හාමුදුරුවක්
එහෙමයි.
ඉතින් මම හොයනවා මේක. මම ගවේෂණය කරනවා. තාම බුදුහාමුදුරගේ සේ සම්බුද්ධ පාදවලින් දුගීලක් තරමක් නැහැ. මම උතුමාට ඊයේ සඳහන් කළානේ.
ඔව් ඒකයි.
මට මම තාම දවෙක් හරි මට හොඳ දෙයක් වෙන්න දුන්න මට ඒක නිදහනයක් වගේ මම ඒක අහනවා. ඒක මම අලවරලා මම ඒක මාතුලින් දකින්න උත්සාහය ගන්නවා. දැන් ඔබතුමා කියන්නේ මම පිළිගන්නේ නැහැ එක්පාට.
නෑ එහෙම පිළිගන්නේ නැහැ. ඒ නිසාම තමයි මම මේ හිතන්න තැන් හොයන්න ඕන තැන් ටිකක් මතු කරලා දෙනවා.
ඔව් ඔව්.
මේක කරන්න කියනවා නේද?
ඔව් මම දන්නවා.
ඒක මේ
අර මේකේ ඒකේ දැන් ආනාපාන සති භාවනාව තුලින් අපට මේ සතර සතිපට්ඨාන චතුරාර්ය සත්‍ය මේ සෝවාන් මාර්ගඵල ලබන්න යම් ක්‍රමයක් තියෙනවානේ. ඔබතුමා මේක අවබෝධ කරගෙන ඉන්නවනะ. ඔබතුමා මේක මේ මේ එක මේ තුලින් සැපයක් භුක්ති විඳිනවනะ. ඒ සැපය තමයි මට අවශ්‍ය වෙන්නේ. ඒ සුවය තමයි මට ඕන ගන්න. අන්න ඒකයි මම කියන්නේ. මට ඒක ඔබතුමාගේ අවබෝධය ඔබතුමා දැක්ක දේ මේ අපි හාමුදුරුවන්ට මටත් නේද අපි හාමුදුරනේ දෙන්නට මේ අපිටත් මේක තවත් කෙනෙකුට එතකොට අපේ අවබෝධයෙන් අපි වටහාගෙන දැන් අපි හාමුදුරුවත් ඒක වටහාගෙන තවත් කෙනෙකුට ඒක දේශනා කරන්න පුළුවන් නේද? අපිටත් ගොස් ඒකයි මම කියන්නේ. ඒක නිසා අපිට ඒක අප කෙනෙක්
මම ඒක තමයි දැන් ඔබ වහන්සේලා දෙනමම බොහොම නුවණින් මේක හොයන වාකියලා මම දන්නවා. එතකොට දැන් අපි හොයද්දී සාමාන්‍යයෙන් කතා නොවන මගහැරෙන තැන් ටිකක් තමයි මම මේ පෙන්වන්න හදන්නේ මතු කරන්නේ. ඒකට අපි හිතන්න ඕන දැන්. එතන මේ දැන් ආනාපාන සති සූත්‍රෙදී මජ්ක්‍ධිමනිකායේ තියෙන ආනාපාන සති සූත්‍රය වෙනම ඒකේ තමයි ගොඩාක් විස්තර වෙන තැන. ඒකේ අර එක ඡේදයක් එනවා කතම්බ විචාච වික්කේ ආනාපාන සති ආරම්භ කියපු ටික. ඒකේ එකක් තමයි සතර සතිපට්ඨාන පරිපූර්ණ වෙන්නේ. ඊළඟට කොහොමද සතර සතිපට්ඨානේ සප්තබොජ්ජංග පරිපූර්ණයි කියන තැන. ඒ ඔන්න ඔය ඡේද දෙක හරි වැදගත් වෙනවා. ඒකට ඒකේ තියෙන ටික හොඳට නුවණින් හොයන්න ඕන තැනක්. ඊළඟට දැන් මම අර කොටස් හතරක් කියවන ආනාපාන සති දීගංවා රස්සංවා ඊළඟට එනවා මොකද සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි කිවික්කති කියන එක. ඊට පස්සේ එනවා පස්සම්බයන් කාය සංඛාර කියන හතර. ඔය හතර තමයි කායනුපස්සනාව කොටස කියලා ඒක කියනවා. ආනාපාන සතිසූත්‍රය. ඊළඟට චිත්තානුපස්සනාව කොටසක් මේ වේදනානුපස්සනාව කොටසක් කියන චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ඒ කොටස් ටික වෙන් කරලා තියෙනවා. ඊළඟට තව තැනක් අහලා ඇති වහන්සලා මහරවිට මේ අර මුට්ටස්සති කතාව. මුට්ටස්සති ඇයට ආනාපාන සතිය කරන්න බැහැ කියනවා. ඔන්න ඔය කතාව මුට්ටස්සති.
මුට්ටස්සති. ඒක මොකද සාමාන්‍ය අපිට සිංහලින් අපිට
සිහි මුලා වුණ කියන එක තමයි සාමාන්‍ය තේරුම.
සිහි මුලා.
ඔව්. එතකොට ඕක තමයි අපිට අහන්න ලැබිලා තිබුණේ. හැබැයි මට මේ සූත්‍රය කියවනකොට මේක බලන්න ආනාපාන සති සූත්‍රයේ දැන් මම කියවනේ අර කොටස් වෙන වෙනම විස්තර කරන කායනුපස්සනාව මේ කොටස, වේදනානුපස්සනාව මේ කොටස, චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව. ඔය මුට්ටස්සති කතාව එන්නේ චිත්තානුපස්සනාව කොටසෙදි. කායනුපස්සනාව කොටසෙදි කියලා නැහැ, වේදනානුපස්සනාව කොටසෙදි කියලා නැහැ. චිත්තානුපස්සනාව කොටසෙදි තමයි කියන්නේ මේ මුට්ටස්සති කෙනාට මේක කරන්න බැහැයි කියලා. ඒ එතන තව හිතන්න ඕන තැන.
දැන් ඒක අපිට දැන් ඔබතුමාට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ.
අහ එතන මම මේ තියෙන ටික කියලා මගේ අදහසත් මම කියන්නම්. ඒක පිළිගන්න නෙමෙයි. හ්ම්. අපරහසලා හොයලා බලන්න. හ්ම්. එතකොට ඒ කියන්නේ
හතරක් දින ප්‍රශ්න තුනක් මතු කළා. එහම තුන්වෙනි ප්‍රශ්න.
ප්‍රශ්න ටික මතක නම් බොහොම වටිනවා. මටත් උඩ ඒක තමයි. දැන් අපරහසලා නිකන් අහලා තියර සිහි මුලා වුණාට ආනාපාන සතිය කරන්න බෑ කියලා එහෙම සමහර තැන්වල කියනවා. ඒක ඇත්ත, ඔය වචනේ තියෙනවා. හැබැයි මට මේ ළඟදී ඔය සූත්‍රය කියවනකොට තියෙන්නේ කොහෙද කියලා දැන අහුවුනේ. ඒක තියෙන්නේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාව. එතෙන්දී මට ආපු එක අදහසක් තමයි මේක මගේ අදහස. සූත්‍රය කියවනකොට ආපු එක. කායනුපස්සනාවයි වේදනානුපස්සනාවයි බුදුරජාණන් වහන්සේ කියන විදිහට කළොත් එයාගේ අර මුට්ටස්සතිය දුරු වෙනවා. එයාට තමයි හරියට මේ ඉතලින් එහාට යන්න පුළුවන් කියලා අදහසක් ආවා. ඒක නිකන් ඔළුවේ තියාගන්නකෝ. ඒ මොකද එතෙන්ට එනකන් අපිට කියන්න බෑ මේ මුට්ටස්සති කියන එක කියන්නේ සිහි මුලා වුණාද නැද්ද කියන එක. සිහි මුලා වුණ කියන එකේ කියන්නේ මම මට අපු අදහස තමයි අපි සාමාන්‍ය ලෝකෙට අයිති විදිහට මම ඔය කියේ පූර්ව ප්‍රතිපදාව කියලා. ඕක ආර්ය මාර්ගය කියලා හිතාගෙන ඕක කර කර ඉන්නවා.
හැබැයි මුට්ටස්සති.
මුට්ටස්සති. ඒකට ආර්ය මාර්ගය කියලා වෙන එකක් තියෙනවා. මේක තාම ලෝකෙට අයිති කියලා නුවණ එනකොට තමයි අර මුට්ටස්සතිය දුරු වෙන්නේ.
ප්‍රහාණය වෙන්නේ.
එතකොට නුවණක් එනවා මේ ලෝකෝත්තර කියන තව පැත්තකුත් තියෙනවා කියලා. ලෝකෙන් එතර වෙන පැත්ත. දැන් අපි දැනට දැන් හුස්ම කියන්නේ මේ එළියේ තියෙන නහය හැපෙන හුස්මක් කියලානේ අපි සාමාන්‍යයෙන් පටන් ගන්න. ඉතල යන හුස්ම හරි බහල යන හුස්ම හරි කියලා අදහස් වෙන්නේ මේ එහාට මෙහාට යන හුලඟක් වගේ දෙයක්නේ. එතකොට ඕක තමයි අපි අර දිගයි කොටයි කියලා එක එක ලක්ෂණ ටික දැක්කේ. නේද? එහෙම නැත්නම් ඕක ඔබේ අනිත් මේකේ වැඩි දියෙන්නේ ඔය ලෝකෙට අයිතිව අනිත් ධර්ම කරුණ වලට ලස්සනට ගැලපෙනවා. අනිත්‍ය බලන්න ඕන නම් මේකේ තියෙනවා වෙනස් වෙන ගතියක් ඇති වෙලා නැති වෙන ගතියක් සේරම. එතකොට ඔන්න ඔය ටික තමයි බලලා තියෙන්නේ. හැබැයි මේ තියෙන හුස්මක. එතකොට දැන් මට එක පැත්තකින් ආපු ප්‍රශ්නේ තමයි මේ තියෙන හුස්මක් දැනගන්නේ කවුද? ඔකේ ලක්ෂණ ටික දැනගන්න කෙනෙකුත් තියෙනවා. එහෙනම් ඔක බලන තාක්කල් සක්කාය දිට්ඨිය දුරු වෙලාද? මට මෙහෙම වුණා කියලා කියන්න කෙනෙක් නම් ඉන්නවා.
මගේ හුස්සන දැන් ගියා. උත්නේ නැත්තම් මේ ඇති වෙන නැති වෙන හුස්සක් තිබුණා. නේද? ඒක ඒ ඒ නිසා තමයි මම කිව්වේ අර ටික ඔක්කොම මම දාන්නේ මේ පූර්ව ප්‍රතිපදාව. ආර්ය ප්‍රතිපදාව නෙමෙයි. සක්කාය දිට්ඨිය කැඩෙන මාර්ගය නෙමෙයි තව විදියට කියුවා. මම තව ටික ඔක්කොම කරලා මට මෙහෙම උනා කියලා ඒක තමයි අන්තිමට කියන්නේ. එහෙනම් සක්කාය දිට්ඨිය තුන් වෙලාද නැද්ද කියනකන්.
ඒක මුත්තස්සති කියන එකේ දැන් මම ඔය කෙටි අදහසක් දුන්නේ තාම ලෝකෙට අහු වෙලා කියන මට්ටම.
නැත්තම් මේ වඩන්නේ පූර්ව ප්‍රතිපදාව කියන ඒක නොදන්නකම තමයි මුත්තස්සති.
ඒක නොදන්නකම දිනනවා අනිත් පැත්ත පේනකම්.
හරි.
ඒක එක අදහසක්. ඊළඟට අන්න මම දැන් තව පැත්තකින් එනවා. දැන් අනිච්ච සංඥා සූත්‍රය කියලා එකක් ඔයක ඔතන තියෙනවා පොතක් නේද? තුන්වෙනි පොත ඇති මේ සූත්‍රේ තියෙන තැනයි විස්තර ටික. දැන් මේ කාලේ අනිච්ච ගැන ගොඩාක් කතා කරන කාලයක් නේ එක එක විදිහේ. එතකොට මට හම්බ වුණා සංයුක්තනිකායේ තියෙන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ අනිච්ච සංඥාව වඩන්න ඕන. මේ එතකොට තමයි කෙලස් සහානය වෙන්නේ මේ ඊළඟ මොකේද අනිච්ච සංඥාව වඩන්න ඕන පංච උපාදානස්කන්ධේ ඊළඟට විස්තර කරනවා කොහොම වඩන අනිච්ච සංඥාවෙන්ද මේ කෙලෙස් දුරු වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරලා උත්තරේ දෙනවා. එතන තියෙනවා ඕන්න එකකින් එක වෙන් කරලා රූපේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද. එතන තියෙනවා වචන තුනක් කරුණු තුනක් එකක් තමයි ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ දෙවෙනි එක තුන්වෙනි එක තමයි ඉති රූපස්ස අත්තංගම. මෙන්න මේ තුන බලන කෙනා රූපේ අනිච්ච සංඥාව වඩනවා කියනවා. හරි. ඒක පැහැදිලිව මේ සූත්‍රේ තියෙනවා ಜಾති පහට වෙන වෙනම. වේදනාවටත් ඕකම කියනවා සංඥාවටත් කියනවා සංකාරයටත් කියනවා විඤ්ඤාණයටත් කියනවා. එතකොට මේකට අපිට තේරුමක් දෙන්න ඉඩක් කියලා නැහැ බුදුහාමුදුරුවෝ මේක විස්තර කරලා තියෙනවා. එතකොට අනිච්ච සංඥාව කියලා කියන්නේ මම ආයෙ මතක් කරන්නම්. ඉති රූපං. ඒ කියන්නේ රූපය කියන්නේ මොකක්ද? දෙවෙනි එක ඉති රූපස්ස සමුදය. මේකේ සමුදය මොකක්ද? ඒ කියන්නේ හටගත්තේ කොහොමද?
තුන්වෙනි එක තමයි අත්තංගමෝ කියන එක.
ඒක සාමාන්‍ය කියන තේරුම මේක නැති වෙලා යන්නේ කොහොමද? අස්තයට යන්නේ කියන එක. ඒ වචන තේරුමත් අපිට මේ දර්ශනේ එක්ක ගන්න වෙනවා. එතකොට ඔන්න ඔය කරුණ තුනක් බැලුවොත් තමයි අනිච්ච සංඥාව වැඩි. හරි. ඕකම එනවා සතිපට්ඨානෙත් ඔය පංච උපාදානස්කන්ධය ගැන කියනකොට රූපය ගැන ඔය වචන තුනම එනවා. තව සූත්‍ර ගොඩකට හම්බ වෙලා තියෙනවා. ඊළඟට ඔන්න දැන් මං එනවා අර පටන් ගත්ත තැනට. දැන් අපි කායනුපස්සනාවේ තමයි ආනාපාන සති භාවනාව තියෙන්නේ. එතකොට මේ බුද්ධ ශාසනයේ ආනාපාන සතිය වඩන්න ඕන මොකටද? කායනුපස්සනාව වැඩෙන්න පළවෙනි එක. ඊළඟට සතර සතිපට්ඨානෙ වැඩෙන්න. එහෙම නැතිව අපි හුස්ම දිහා බලලා ඉඳලා මොනවා වුණත් හිත කොච්චර දිනු වුණා මේ ආර්ය මාර්ගේ වෙන්නේ නැහැ කියලා දැන් ඊළඟට කායනුපස්සනාව කොටසෙදී තව විස්තර කරන තැනක් ඔය ආනාපාන සතිය කායනුපස්සනාව කියලා කොටසක් මම කියවන්නේ. ඒකෙදි කියනවා මේ කය කියලා මොනව හරි දේවල් ටිකක් පණවනවා නම් ඒකෙන් එකක් තමයි ආස්වාසකයයි ප්‍රාස්වාසකයයි කියලා. හරි. මම පාලියෙන් කියන්න අවශ්‍ය නැහැ නේද? හමුදින අවශ්‍ය නම් කියන්න මම පාලි වචන ටික කියන්න.
ඒ කොහොම සිංහල සරල භාෂාවෙන් කියනවා අපිට ඒ සරල භාෂාවෙන්ම
කෙනෙකුට තේරුම් ගන්න. ඒ වුණාට මම හැමතිස්සෙම පරිස්සම් වෙනවා මේක මෙන්න මෙතනින් චෙක් කරන්න කියලා. ඒකේ තියෙනවා කායේසු කායඤ්ඤ තරහං කියලා වචන දෙකක්. ඒක සිංහල තේරුම තියෙන එක. කය කියලා කොටාස තියනවා නම් අන්න ඒකේ එකක්. මොකද්ද? යතිදං අස්වාස පස්වාස කියන්නේ ආස්වාසකයයි ප්‍රාස්වාසකයයි මේ කය කියන කොටස මොනවා හරි තියෙනවා නම් ඔන්න ඒකට උදාහරණයක් තමයි ආස්වාසකයයි ප්‍රාස්වාසකයයි. එතකොට ඒ කය කියන එක දැන් අපි දැක්කා එක දිග කියලා දන්නවා කෙටි කියලා දන්නවා අර ලක්ෂණ ටිකක් වදනවා දීගං ආස්සවන්ත දීගං අස්සසාමීති පජානාති එතනත් තව කරුණකුත් මතු කරන්න ඕන ඔය හතරේ තියෙනවා දැන් අස්සසාමීති පජානාති කියන වචනේ මුල ටිකේ ඉන්නේ ඊළඟට සබ්බකාය පටිසංවේදී වෙනකොට ඔක පොඩ්ඩක් වෙනස් වෙනවා අස්ස සිස්සාමීති සික්කති එතෙන්ට එනකම් තියෙන අස්ස සාමීති පජානාති දෙවෙනි එකට එනකොට තියෙන අස්ස සිස්සාමීති සික්කති ඔව් පජානාති එක සික්කති එක ඔව් එතකොට ඒ වචන දෙකේ තේරුම ටිකක් දැනගන්නවා පජානාති කියන්නේ සාමාන්‍යයෙන් දැනගන්නවා වගේ සික්කති කියන්නේ ට්‍රේන් වෙනවා හික් වෙනවා හරි ඔතන ලොකු වැදගත්කමක් තියෙනවා පිට සමහරකට මඟ ඇරෙනවා ඒකේ තව කතා නොකරනම දැනත් තමයි ඊට කලින් එන වචන දෙක අස්ස සාමීති පජානාති අස්ස සිස්සාමීති සික්කති අස්ස සාමීති කියන එකයි අස්ස සිස්සාමීති කියන එකයි දැන් කාලි ඉගෙන ගන්නකොට අහුවේ අන්න අස්ස සාමීති කියන්නේ වර්තමාන අස්ස සිස්සාමීති කියන්නේ අනාගත ඉස්ස තත්ත්වයේ ඉන්නේ අනාගතේ එතකොට මේ හික්මීම එක්ක යෙදিলা තියෙන්නේ අනාගත කාලේ පජානාති එක යෙදিলা තියෙන්නේ වර්තමාන කාලේ අන්න ඔතනත් නුවණින් හොයන්න ඕන තැනක් සාමාන්‍ය කතා කරනවා අඩු එනකට එහෙම තමයි යෝගි තියෙන්නේ හරි එතකොට නෝ හොයනකොට මට පේනුණා දැන් පජානාති කියන්නේ දැනගන්නවනේ ඒක වර්තමානයේ වෙන සිද්ධියක් දැනගන්නවා මොකද්ද වර්තමානයේ වෙන සිද්ධිය මේ දිග හුස්මක් තියෙනවා නැත්නම් කෙටි හුස්මක් තියෙනවා මේ මොහොතේ තියෙන හුස්ම මොන වගේද කියලා දැනගන්නවා හැබැයි එතන හික්මීමක් නැහැ ඊළඟට අර දීගංවා කියන එකයි රස්සංවා කියන එකයි තියෙන්නේ පජානාති කතාවස්ස සාමීති පජානාති කියන්නේ වර්තමානයේ දැනගන්න. ඊළඟ කොටසේදී දැන් සබ්බකාය පටිසංවේදී කියනකොට සාමාන්‍ය තේරුම තමයි මුළු කයම දැනගෙන. එතකොට අපිට හිතන්න පුළුවන් මේ හුස්මේ පටන් ගැනීමෙන් ඉඳන් අන්තිම වෙනකන් දැනගෙන. සිහිය. ඒ කියන්නේ ආස්වාසේ පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙනකන් සිහිය. හිත කොහේ හරි දිවුවනම් ඒක නැහැ. ඒකට මේ මුළු කයම දැනගන්නවා. සබ්බකායේ පටිසංවේදී. ඒක ප්‍රාස්වාසයටත් එහෙමයි. කොටන් ගැනීම ඉඳන් ඉවර වෙනවා. නේද? ඒක සිහිය හොඳටම පිහිටියාම ඔයක දැනගන්නවා. හැබැයි දැන් අපිට ප්‍රශ්න කරන්න වෙනවා අතන මොකද්ද හික්මීම? අනාගතයේ හික්මීම මොකක්ද? අස්සසේ සාමීති සික්කති. එතකොට හුස්මටම දැන් එක පැත්තක හිටිනවා තමයි හිත දුවන් නැතුව දැන් මෙතන තියෙන හින්දා හිටිනවා තියනවා නේද? සිහිය පිළිකර. ඊළඟ කොටසට යනකොට දැන් පස්සම්බයං කාය සංඛාරං. ඒ කියන්නේ හුස්ම සංසිඳිලා නැත්තම් ඔව් දැන් අපි සාමාන්‍ය අපි හිතනවා මේ හුස්ම නොදෙනී ගියාම තමයි පස්සම්බයං කාය සංඛාරං. ඒ කියන්නේ සංසිද්ධිය. දැන් ආනාපාන සතිය වඩන ඕන කෙනෙකුට ටිකක් පැය භාගයක් විතර වැඩුවොත් ඔය தත්ත්වය අත්දකින්න පුළුවන් හුස්ම නොදෙනී. ඉතින් අපි ගලපනවා මේකට ඔව් මේ බුදුහාමුදුරෝ කියපු දේ තමයි. එතෙන්දි මම ප්‍රශ්න කරපු විදිහ තමයි දැන් බුද්ධාගමේ නොවන කෙනෙක් ආනාපාන සතිය වැඩිමොත් ඔය ටික වෙන්නේ නැහැ. හිත එකඟ වෙලා ගිහිල්ලා උඩ රුස්සට වෙන්නේ පිටන උස්සනද එනවා. මම හොඳට අත්දැක්කා මොකද මම දහස් ගානකට උපදෙස් දීලා තියෙනවානේ. කතෝලික අය භාවනා කළා, මුස්ලිම් අය භාවනා කළා. ඒගොල්ලන්ටත් මේ සිද්ධියම වෙනවා. කිසිම අඩුවක් නැහැ. සමහරවිට අපේ අයට වඩා ඉක්මනට ඒගොල්ලන්ට ඒක වෙනවා. මොකද ඒක ප්‍රශ්න අඩුයි. තේ මේක කරන්න ඕන කවුරුත් තියෙනවා. හැබැයි මං ඔතන මේක වන් මොකෙන් හොයනවයි කියලා. එහෙනම් ආලාර කාලාමලට මේක උනේ නැද්ද? අනිත් ආරින් වෙන්න ඕන. නේද? කොසර දෙවි යනවක් තමක් ඉන්න ඕන.
එතනින් එහාට ධ්‍යාන
තියෙන්නේ. එහෙනම් මොකද්ද ඒගොල්ලන්ගේ යතයි වෙනස?
අපි බුද්ධ ශාසනය එක කරනවා කිව්වට හොයන්න ඕන තැනක් නේද?
ඊළඟ ප්‍රශ්නේ තමයි එතකොට මේ පස්සම්බයන් කාය සංකාරං අස්ස සිස්සා මේති සික්කති කියනවා. ඒ කියන්නේ හුස්ම ගනිමින් හික්මෙනවා. ඊළඟට පස්ස සිස්සා මේති සික්කති. හුස්ම හෙළමින් හික්මෙනවා. දැන් ඔය අවස්ථාව නම් හුස්ම නොදැනී ගිය අවස්ථාව නම් මේ පස්සම්බයන් කාය සංකාරං කියන්නේ. ඔය නොදැනෙන වෙලාවෙදි කියන්න පුළුවන් ද හුස්ම ගනිමින් හික්මෙනවා කියලා? නැත්තම් හුස්ම හෙළමින් හික්මෙනවා කියලා. ඒ හුස්ම දැනෙන්නේ නැනේ. දැන් මේ දෙකකට වර්ග කරලා කියන්න පුළුවන් ද කියලා. හරි. එක පොට්ටක් හොයන්න වෙනවා. හරි. ලංකාවේ කරන දේවල් නවත්තන්න නෙමෙයි. හැබැයි ඒක අපි දහමට ගනපලක් හොයන්න වෙනවා. නැත්තම් මේ අපිට දහම් මගහැරෙන්න පුළුවන්.
තමුනේ තියෙන අපිට දැනග.
නෑ. මම දැන් එකකටවත් උත්තර දෙනව නෙමෙයි ප්‍රශ්න මතු කරන.
මමත් ඉතින් මේ ඔබතුමා අහන දෙයට කොහොම හොඳට සාවධානව ඒක අනුමත කරනවා හා සමානව මමත් අපි හාමුදුරුවත්
එහෙම කියලා තනවනේ.
අපි මේ දැන්ක සාවධානව අහනකොට ඒක තමයි ධර්මයේ සොයන කෙනාගේ ලක්ෂණය. ධර්මයේ ගවේෂණය කරන කෙනාගේ ලක්ෂණය ඒක තමයි. ඒක එහෙම නොකළොත් අපට ඒක යම් කිසි දෙයක් ඔයාගෙන් ලැබෙන අපි දකින ක්‍රමවේදයක් තියෙනවා. දැන් අපි හාමුදුරුවන්ගේ බුද්ධියෙන් ඒ දකින ක්‍රම ඉතින් ඒකට සාපේක්ෂව මේක දලප්පන්න ගියොත් එහෙම මේක නිකන් පුස්සක් වගේ ඔබතුමාගේ කාලේ නිකන්
නෑ
අපතේ හරියවන්නේ
නෑ කාලේ අපතේ යන්නේ නෑ. මම දැන් මට ඇති වුණ සාධාරණ ප්‍රශ්න ටිකක් මතු කළා. දහමත් එක්ක මගද මං දන්නවා ඔබ වහන්සේලා නිකන් ආවට කියတာ නෙමෙයි මේක. හොයන්නේ යම් කිසි දෙයක්. අපි ඔක්කොම හොයන්නේ එහෙමනේ. මට ඔබ වහන්සේ කිව්වා වගේ අපි දැන් බුදුහාමුදුරුවන්ගේ දුවිල්ලක් තරම්වත් නෑ. හැබැයි අපි හැමෝටම ඕනකම තියෙනවා මේකෙන් ප්‍රයෝජනය ගන්න. දහම ලැබුණා වෙලා. එතකොට එක දහමත් එක්ක බලනකොටම පේනවා මේ බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට කියලා තියෙනවා. මේක හොයන්න ඕනේ. මේ කියන්නේ නිකාම මොඩෙක් වගේ කියන්නන් වාලේ කවුරුවත් කියනවට කරන එක නෙවෙයි. එහෙම කළා කියලා වරදක් නැහැ. එහෙනම් අපි එතනින් එහාට පියවරක් යන්න වෙනවා. එතකොට මේ යන පියවර අර මූලික දහම් කරුණු එක්ක ගැලපෙන්නත් ඕනේ. ඒකට නොගැලපෙනවා නම් එතන අදුවක් තියෙනවා. එතකොට මං පෙන්නුවේ දැන් මට පේන විදිහට මෙන්න මේ කරුණු ටිකේ තාම ඔය කියන ටිකේ නොගැලපීමක් තියෙනවා මූලික දහමට. හරි. හරියට සම්මාදිට්ඨිය ආවනම් මේ ලෝකෝත්තර දර්ශනේ ආවනම් ඔබට උත්තර තියෙනවා. ඒවා පැටලෙනවා නම් මේකේ අඩුවක් කියනවා කියන තැන දහමට ගැලපෙන්නේ නැහැ කියන එක පිළිගන්නයි. ඒක එහෙම නොවනවා නම් දැන් මම මේ ගොඩක් කරුණු මතු කළා වහන්සේ ගණන් කළා නම් කියේ කියන කියලා මතක. එතකොට මෙන්න මේ ප්‍රශ්න ඔක හිතුවත් විතරයි ඒ ප්‍රශ්න ටික එන්නේ. එතකොට ඒවා සාධාරණද නැත්නම් එහෙම ප්‍රශ්න නැද්ද?
දැන් අපතම පොඩ්ඩක් කතා කරමු.
හොඳයි.
දැන් අපි දැන් බුදුහාමුදුරන්ගේ ශාසනය අපේ පොතේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා, දේශනාවල සඳහන් වෙනවා. මහා සංතති යමති කියන්නේ කවුද?
අවය යමති කියන්නේ කිටියනේ අර කවුද? සාටනකින් දිනලා ඇවිල්ලා එතුමට
දවස් ගන්නවා. එයා මොනවද උනේ?
දවස් 7කට
දවස් මාස 3කට
මම දන්නේ කොහොම හරි මට මතක තියෙන්නේ
7 වෙනි දවසම ලැබුණා යා.
ඔව් ඊට පස්සේ රහත් වුණා අන්තිම දවස.
ඔව් කොහොමද? ප්‍රශ්නයක් නේද අපි හඳුන.
ඒක
ප්‍රශ්නයක් නේද? දවසේ වීමන්ට කොහොමද? ඈ? ආ ඉතින් ඒක. නටනවා නටලා මැරිලා වැටුණා. ඒ සිද්ධියෙන් පස්සේ
ඒ නිලිය කෙරේ දැඩි ආශාවක් මෙයාලගේ තිබුණා. ඒ රෝපෙට එයා බැඳුණා. ඒ බන්ධනෙට අහු වුණා. ඒ බන්ධෙට අහු වෙලා හිටපු කෙනාට එයාගෙන් ඒ රූපේ එයා කැමති එයාගේ සැපය ගිලිහිලා ගියා. ඒකට එයා කනස්සල්ලෙන් හිටියේ. කනස්සල්ලෙන් අසහනෙන් ඉඳලා තමයි බුදුහාමුදුර ළඟට යන්නේ. හොඳටම මත් දේශාල දීලා යන්නේ. එතකොට ඒ කොහොමද ඒක එතකොට
දැන්
බුදුමාගේ දේශනාව කොහොම අගේ කොට මම සලකනවා. කොහොම ගෞරවයෙන් මම ඒක කොහොම අනුමත
කරනවා.
කියන්නේ මේ
බොහොම හොඳයි. නෑ ඔන්න විදියට හොයන්න ඕන කියන එක තමයි මම කියන්නේ.
බොහොම මනික අනුමත කරනවා.
හරි වටිනවා.
ඒ ඔබතුමා දකින ඔබතුමාගේ මේ සංසාරේ ගినాපු ශක්ති ගුණ ස්වභාවය. දැන් මේ හාමුදුරුව කතා දේශනාවක් කතා කරොත් ওই සම්බන්ධව මේ හාමුදුරුවක නෙමෙයි කතා කරන්නේ. තවත් එකක් කතා කරන්න. එතකොට දැන් අපි බලමු සෝපාක කියනවා. සුනීත කියනවා. මට්ට කුණ්ඩලේ
සරි හාමුදුරුව වෙන්න පුළුවන්.
සරියොත්
හාමුදුරුව
ආ එතකොට දැන් සෝපා අපි සරිත් හාමුදුරුව ගැන අපි කියමු. සරිත් හාමුදුරුව දැන් සංසාරේ මේ යම් ගෙනාපු ප්‍රාර්ථනාව කරිෂ්ඨානයක් නිසා එයා කුසලයක් පූර්ණ කරගෙන 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 ආපු ගමනක් නේ මේක. දැන් සුවිනීත කියන්නේ සෝපාක කියන්නේ විසාකාව කියන්නේ.
ඔව් ඒක දැන් එහෙමයි.
සංසාරේ කොහොමදත් වාග්ය දාරුචි කියන්නේ සෝවාන් මාර්ගඵල ලැබුවා. දැන් බුදුහාමුදුරේ දේශනා කරේ මොකද්ද? දිත්තේ දිට මත්ත සුතේ සුත මත්ත මුතේ මුත මත්ත විඤ්ඤතේ විඤ්ඤ මත්ත. හරි. ඕකනේ සඳහන් කළේ කියලා දේශනා සඳහන් වෙන්නේ. මේක ආපු ගම මෙයාගේ
අර එතන තමයි මම කියන්නේ ඒ තැන් වලටත් ගැළපෙනවා.
අන්න ඒකයි. ඉතින් ඒක කොහොමද ඔබතුමා මට ඕන දැනගන්න. දැන් ඔබතුමා ඒ ගැන කොහොමද ඔබතුමාගේ අවබෝධයෙන් දකින්නේ?
එතෙන්ට ඉන්නේත් මම ඔය කරුණු ටික අනුමමයි. එතන චතුරාර්ය සත්‍ය තියනවාද? පටිච්ච සමුප්පාදේ තියනවාද?
ඉතින් ඒක දැන් බුදුහාමුදුරුවෝගේ දැන් සුවිනිත කියන කෙනා, සෝපක කියන කෙනා, ඒකට බාහිරින් දැන් හොඳ මහා සංඝ කියන කෙනා ධර්මයේ පරිශීලනය කරපු කෙනා.
ඕක කෙටියෙන් නෑ. ඒ පරිශීලනය කරනවා කියන්නේ අපේ හාමුදුරනේ මේ වචන ටික දැනගන්නවා නෙවෙයි.
නෙමෙයි.
හැබැයි ඔය ටික අවබෝධ වෙනවා.
අවබෝධ වුණේ මෙයා ඒ භවයේදී නැත්තම් මිදසල භවයේදී.
මම කියන්නේ ඒ භවයේදීම.
මොකද ඒ භවය අවබෝධ කරගෙන යාට ඒ දැන් ඔය කියන විදිහට ඔබතුමා
ඒ ඇයි කියලාත් මං කියනකම් ඉන්නකො.
ඔව් ඔව්.
දැන් අවබෝධ වුණේ ඒ භවයේදී කියලා කියන්නේ අපි දන්නේ එහෙම සඳහන් වෙන්නේ නැහැ. ඊට කලින් භවයේදී සෝවන් වුණා නැත්තම් මේ මඟපල ලැබුවයි කියලා. මෙතෙන්දි තමයි මඟපල ලැබුවේ රහත් වුණා. එහෙනම් අවබෝධ ලැබුවේ ඒ මොහොතේ මිසක් කලින් භවයක නෙවෙයි. හැබැයි යම් දෙයක් ප්‍රතිපදාවක
කලින් භවයක් නෑ එතන. එතන කලින් භවනේ මං කියන්නේ කලින් තියා පුරුදු පුහුණ මේ වෙනත් ආත්මවල ඉපදෙමින් මැරෙමින් එන ගමනේදී මේ මොකද බුදුහරු දේශනාවේ සඳහන් වෙනවා බුදුහරු 5,724 දෙනෙක් බුද්ධත්ව සාක්ෂාත් කරගෙන ඉනවා කියලා. එතකොට මේ එන ගමනේදී ඔබතුමත් මාත් මේ අපේ හාමුදුරුවොත් අපිට ඒ අවස්ථාවේ කරන්නේ වෙන්නේ අපිත් ඔය ගමන එනවා.
අන්න හරි.
අපිත් ඔය ගමන එනවා.
ඔය ගමන නෑ.
ඔය වාග්ය දාරුචි කියන ඒ සෝවාන් මාර්ගඵල ලැබපු එක්කෙනා. ඔය සුප්‍රබුද්ධ කියන එක්කෙනා. එතකොට සුවිනීත සෝපාක විසාකාව මේ අය මේ සංසාරේ බුදුරුවන්ගේ කාලේ ඉඳලා ඉපදෙමින් මැරෙමින් යන ගමන. එතකොට ඒ ගිරාපු සත්‍යයක් තියෙනවා. ඒක ශක්තිය මූදි වෙනකොට දැන් බලන්න අපි උදාහරණයක් කරන්නේ. උදටම තේරෙනවා බුදුහාඳුරෝ අඟුලිමාල දමණය කරන්නේ නිර්මිත බුදුරුවක් බුදුහාඳුරෝ මවන. මවල හරියලා බුදුහාඳුරෝ අඟුලිමාලට පේන සරස්සනවා. දැන් බුදුහාඳුරෝ සක්මක් කරනවා වගේ. යනතර අඟුලිමාල හිටු මහන. නේද? මම මේක ඔබතුමාගේ මේක තව තවත් මට වැඩි දියුණු කරගන්න ඕන නිසා තමයි මම ප්‍රශ්න අහලා මේ වගේ මුතුමාට මට ලබන ලබා ගන්න. ඔතන බුදුහාමුදුරුවෝ කියන මම නැමැතිලා සිටින්නේ. අඟුලිමාල කතා කරලා කියනවා මේ ඇවිදින ගම මේ මහාන බොරු කියනවා.
බුදු කෙනෙක් බොරු කියන්නේ
නැහැ කියලා. බුදු කෙනෙක්
දන්නවා.
බුදු කෙනෙක් බොරු කියන්නේ මේ කියනවා කියන ගමන් කල්පනා කරනවා කියන ගමන් මේ චෛසික ධර්මෙන් නෑ වැඩ කරන මේ 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 කියනවා මේ යන ගමන් කියනවා නේද තේරෙන්නේ දෙවෙනි පාරක් තියෙනවා මහාන බොරු කියනවා ඒ කියන ගමන් මෙතන වැඩ කරනවා තුන්වෙනි පාර හතරවෙනි පාර මම නැවතිලා කියනකොට දන්නවා මේ සංසාර ගමනෙන් එතර වෙලා සංසාර ගමන කෙටි කරා මම මේ කෙලස් කියන මේ කූඩුව සියල්ලක්ම පිට දැම්මා කියන පණිවිඩය තමයි මට දෙන්නේ මම මෙතන එක පාට මෙයාගේ ආයුධ ටික පවා දීම බැහැ
නෑ වහන්සේ
ඒක තුමා මොකද කියන්නේ දැන් උදේ අපි ඒක එකක්
ඒකට උත්තරේ දෙන්නම් ගම පොඩ්ඩක් ඔය ටික අපි කෙටි කරගත්තොත් ලේසි දැන් ඔතන ටික සීරම මම දාන්නේ බාන්ස කියන එක මම පිළිගන්නවා සංසාර කුද්දක් මොනවා හරි යම් කිසි ප්‍රතිපදාවක බලපෑම තියෙනවා හැබැයි මම පැහැදිලිව කියනවා ඒ කොච්චර පුරුදු කළත් මගපල ලැබුවේ නැහැ මගපල ලැබුවේ මේ ධර්මය අහලා ඒ මොහොතේ උණ යම් කිසි සිද්ධියකින් එතකොට මම ඕක දෙකකට බෙදනවා එතකන් වඩලා තියෙන පූර්ව ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාවට ආවේ මෙතෙන්දී කියන එක හරි එකඟ වෙනවා නම් එකෙන් නැත්තම්
නෑ මම කියන්නේ නේ මොකද
පූර්වතකට
කියන්නේ සංසාරේ ගිනව පුරුද්දට අනුව එයාගේ හිත දමනවා දමණය වුණා දමණය වුණා ඊට පස්සේ දැන් බුදුහාඳුරන්ගේ ධර්මයේ නැවත වරක් එයා දේශනාව අහලා ඒ දමණය වෙච්ච හිතට අරට ගෝචර වුණා ගෝචර වුණාට පස්සේ සෝවාන් මාර්ගඵල ලැබුවා
අන්න
එතකොට ඒක එතකොට දැන් ඔබතුමාගේ ඒ සඳහනට අනුව ඔබතුමාගේ අදහස් වලට අනුව මේ සුවිනීත සෝපාක විසාකාව ඒ තත්ත්වයටපත් වුණා කියන අදහසෙන් ඔබතුමා
දෙන්නේ මම කියන්නේ ඒ තත්ත්වයටපත් වෙනකන් හිටියේ පූර්ව
ප්‍රතිපදාවේ
අතෙන්දි තමයි ආර්ය ප්‍රතිපදාවට
වැටුනේ
අපිටත් ඔන්න ඔතන තමයි වෙන් කරගන්න ඕනේ
ඒක මම තව ප්‍රශ්නේ තමයි අනිත් එක තමයි ඇයි මේක දැන් මේ දේශනා බුදුහාමුදුරන්ගේ දේශනාවනේ අපි මේ දේශනා කරන්නේ. ඕක ලියුපු කවුරු හරි දැන් බුදුහාමුදුරන්ගේ දේශනාව ආනන්ද හාමුදුරන් තමයි ධර්ම භාණ්ඩාගාරික. එතකොට බුද්ධකෝස අටුවාචාර්යෙන් තමයි දැන් මේ පසු කාලීනව මේ ධර්ම පොතක හොයලා එයාට තමයි බාර දීලා තියෙන්නේ මේ ත්‍රිපිටකය නැවත වරක් සංක්ෂිප්ත කරන්න.
ඒක අපි අහලා තියෙන්නේ හෙළ අටුවා ටික පාලියට
එතකොට ඇයි මේකේ මේ 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 දේවල් සඳහන් කරලා නැත්තේ දැන් ඔබතුමා දැන් ඔබතුමාගේ අවබෝධයෙන් ලැබපු දෙයක් තමයි දැන් ඔබතුමා කියන්නේ පොතේ තියෙන එක සඳහන් කරන්නේ
නෑ මං කියන්නේ පොතේ තියෙන එක පොතේ කියන්නේ පොතේ තේරුම නෙමෙයි
ඔව්
පාලි වචන ටික මං එහෙමම
කිව්වා ඔව් පාලි වචන ටික දැන් ඔබතුමා දැන් ඔබතුමා කියවනේ දැන් ඔය මේ පූර්ව ප්‍රතිපදාව තුළ ක්‍රියාත්මක වෙච්ච සංසාරේ තමන් දැන් ඒකට ගෝචර වෙන විදිහ බුදුහාඳුනගේ දර්ශනේ මේ ආර්ය ප්‍රතිපදාව තුළ එයාට ගෝචර වුණා. එයාට ඒකට අර අර්ත් එකට නිව්ටන් එක එකතු වුණාමනේ ලයිට් එකපත් වෙන්නේ. නේද? එහෙම ඉතින් යාට ඒක ගෝචර වුණා. එතකොට ඕක දැන් අපි සඳහන් කරන්නේ දැන් ඕක අපේ පොත්වල සඳහන් වෙලා නැහැ නේද? සඳහන් වෙලා
තියෙනවා. වචන තියෙනවා. ආදි බ්‍රහ්මචර්යාව කියන වචනේ තියෙනවා.
ඔව්. දැන්
පාලි ත්‍රිපිටකේ තියෙනවා. මම අනිත් පොත් නෙමෙයි මම සාමාන්‍යයෙන් ගන්නේ පාලි ත්‍රිපිටකේ. ඊට පස්සේ ඔබ වහන්සේ කිව්වා වගේ බුද්ධකෝ සාමකෝ ඒ කොටස් නෙවෙයි මම ගන්නේ.
එයා කියපු කොටස් නෙමෙයි.
නෑ නෑ මම ගන්නේ මූලික ත්‍රිපිටකේ. හරි එතන තෝරගන්න බැරි වුණොත් තමයි අර වගේ අපි උදව්වක් ගන්න. මෙතන තෝරගන්න බැරි වෙලා තියෙන්නේ අපේ ප්‍රඥාවේ අඩුවක් විදිහටයි මම දකින්නේ. එතකොට ඒ නිසා තමයි අපිට මේ ආර්ය ප්‍රතිපදාව මග ඇරෙන්නේ. මොකද අපි හුඟක් වෙලාවට තේරුම් ගන්න හදන්නේ මේ ලෝකෙට අයිති පැත්තෙන් නිසා ලෝකෝත්තර දර්ශනය තුළ නෙවෙයි. එතකොට ඒක ඇති කරගන්න අවශ්‍ය වෙන ප්‍රශ්න ටිකක් තමයි මම මතු කළේ. අපි බලන්න ඕන දැන් අපි මේ කරන ප්‍රතිපදාව ඇත්තටම ආර්ය ප්‍රතිපදාව. එහෙම නැත්නම් අර බුදුහාමුදුරන්ට කලිනුත් තිබුණ ටිකමද අපි කරන්නේ.
දැන් ඒක තනියම මම පටන් ගන්න එකක් තියෙනවා. ඔව්. මම දැන් ඔබට ඔබතුමාගේ දේ ඔක්කොම මම අනුමත කරනවා. මම එලා දකින්න නෙමෙයි ආ. මම
නෑ 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 නෑ.
ඔබතුමාගේ
මම අපේ සයින්වාසේ සමානෙන්නේ.
යා උපදාන ප්‍රදාන මාණික්‍ය තව තවත් දීප්තිපත් වෙනවා වගේ ඔබතුමාගේ අවබෝධය තව තවත් මේකට සම්බන්ධ කරලා මේ සුදුන් තව තවත් මතු කරන්න ඔබතුමාගේ යමක් මට ලබා ගන්න. අනිත් එක තමයි දැන් අර මේ අසජි හාමුදුරුවන්ට රහතන් අසජි රහතන් වහන්සේ කියන සඳහන් කරනවා.
හරියටම
සඳහන් වෙන දේශනාවේ මම මේ රහත් වුණා. දැන් රහතන් වහන්සේ කියන්නේ කෙනෙක්නේ.
ඔව්. මං අලුත් කෙනෙක්.
මම අලුත් කෙනෙක්. මම ධර්මයේ කියන එක තාම හරියට දන්නේ නැහැ. ඒකෝ එතන මොකද්ද බුදුහා සඳහන් කරන්නේ? එහෙම සඳහන් වෙලා තියෙනවා. ඒක සත්‍යයක් නේ?
හරි සත්‍යයක්. ඒකෝට සත්‍යයක් කියන්නේ එහෙම අහලා තියෙනවා.
ඒකෝට දැන් මගේ ගුරුහාමුදුරුව තමයි බුදුහාමුදුරුව මගේ ශාස්ත්‍රෝරයා. මගේ ශාස්ත්‍රෝරයන් මේ ධර්මය ඔබතුමාලට අහලා ඔබතුමාට මේක අවබෝධ ලබා ගන්න. නමුත්
එතකොට සරිත් හාමුදුරුව කියන්නේ මොකද්ද?
නෑ දැන්
කෙටියෙන්
කියනවා. දාතාපද දෙකක් කියනකොට කෝලිත උපතිසාරි
උපතිසාරි
කෝලිත හරි උපතිසාරි සෝවාන් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා.
පළවෙනි පද දෙක.
ඔව් පළවෙනි පද දෙක. එතකොට ඒක ඔබතුමාමගේ එක පූර්ව ප්‍රතිපදාවක්ද නැත්තම්
නෑ ඒක තමයි මම අර පැහැදිලිව ඔක කෙටි කරමු කිව්වේ. මගපල ලැබුවා කියන්නේ පූර්ව ප්‍රතිපදාව නෙවෙයි. එතන එතෙන්දි තමයි ආර්ය ප්‍රතිපදාවට වැටුනේ.
ඒ සෝවාන් මාර්ගඵල ලැබුණා කියලා කියන්නේ මොකද?
ලැබුවා කියලා මම මේ කියන්නේ. හැබැයි ලැබුවේ ඒ පද දෙක අහන වෙලාවේ.
ඔව්.
ඊට කලින් පුරුදු කරපු ටිකේදී නෙවෙයි.
හරි මම අහන්නේ එතකොට ඒක තමයි. එතකොට දැන් මේ ගෙනාපු මේ ශක්තිය නේද මෙතන වැඩ කළේ?
හරි දැන් මං කියන්නේ පූර්ව ප්‍රතිපදාව එපා කියන එක නෙවෙයි. ඒක අවශ්‍යයි.
අවශ්‍යයි.
හැබැයි ඒකෙන් විතරක් මේක ලැබෙන්නේ නැහැ.
ලැබෙන්නේ නැහැ.
ආර්ය ප්‍රතිපදාවට ආවේ නැත්නම් අර ටික තියනවා. ඒක වැඩක් නැතුව නෙවෙයි. ඒ පුරුදු කිරීම මතමයි ආර්ය ප්‍රතිපදාවට එන්න පුළුවන් උනේ. හැබැයි ওই දෙකක් කියන එක තේරුම් ගන්න.
ඔව් දෙකක් තියෙනවා මම පිළිගන්නවා.
එතෙන්ට එනකන් ඒ දහම ඇහෙනකන් ඊට කලින් සඳහන් වෙන්නේ මේ දෙන්න අර ගිරග්ග සමජ්‍ය නාට්‍ය බලලා
ඒක කලකිරලා නෙන්නේ.
ඔව්. ඒ කලකිරුණට තාම ආර්ය මාර්ගයට වැටුන්නේ නැහැ.
වැටුන්නේ නැහැ. මම කියන්නේ වැටුනා කියලා. නෑ මම කියන්නේ වැටුනා කියලා. දැන් ඔබතුමා කියන එක නෙමෙයි මම කියන්නේ.
ඔව්.
මම කියන්නේ ඒක නෙමෙයි. මම කියන්නේ ආර්ය මාර්ගයට වැටුනා කියලා. මං කියන්නේ කලකිරුණා මෙයා දැන් මේ කලකිරලා
තමයි වාගේ නෑ. හොයන්න ඕන තමයි.
ඔව් මේ වාගේ නෑ ධර්මෙ. ඒකෝල මහා සංතතිය.
ඔව්.
හැමති වාගේ.
යාට හොයන්න ඕන
තමයි. ඔව්. විනාඩි දෙන්න මට. චුල්ල බන්දක කියන්නේ.
ඔව්.
ගාථා පාඩයක් දෙනවා ගුරුහාමුදුරුවෝ. පාඩම් කරන්න කියලා. පාඩම් කරමු දැන් මෙයාගේ මේ ගාථා පාවු මෙයාට මාස 3ක් ගියලා පාඩම් කරන්න බැරි වුණා.
ඔව්.
අගය අයියනේ දැන් සම්මුතිතුල අයියා මහා පන්තක. අයිය කියන පන්සලේ යන්න කියලා.
ඔව්.
නමුත් බුදුහාමුදුරුවෝ කියන ශ්‍රේෂ්ඨ උත්තරමයට මේ මෙයාගේ ස්වභාවය දැක්කා බුදුහාමුදුරුවෝ.
ඔව්.
නේද? ඔව්. ඒක දැක්කා දැකලා බුදුහාමුදුරුවන්ගේ මහා බලයට පෙරුණා මේ පරිසිටි විද්‍යානත බුද්ධ මහසඥාන තානේ උනාද තියෙනවනේ. බැලුවා මෙයා කොයි වගේ කුසලයක් කරගෙන ආපු කෙනෙක්ද. මෙයා එක තැනකදී මේ අකුසලේ මේ විපාක දෙන්නේ මෙයාට මොකද්ද? මෙයා අර භික්ෂුන් වහන්සේ නමක් හැටියට ඉඳලා ඒ ඉන්නකොට පොඩි හාමුදුරු නමක් ගාතාවක් පාඩම් කරලා වැරදිලා පාඩම් කරේ. වැරදිද තමයි මේක කියන්නේ. ඒකට hina වුණා. අපහාසයට hina වුණා. ඒ hinaව තමයි මෙයාට මේ ආත්ම භාවයේදී අර ගාතාව පාඩම් කරේ. අනිත් එක තමයි මෙයා දැන් රහත් කරන්න එක මේ බුදුහාමුදුරුව දැක්ක මෙයා තවත් එක ආත්මකදී රජ කෙනෙක් වෙලා ඉඳී. මගුලතා පිටි ඇවිල්ලා එනකොට මෙයාගේ ඉස්සර මේ දාඩි දැම්ම ශරීරෙට දාඩි දැම්මම සලුව අරන් පිළිදැන්න. පිළිබදිනකොට මේකේ තාල මොනද අර කුණු දහඩිය. ඒක තමයි මේ ශරීරෙ මෙච්චර පිළිපොල්ද කියලා
ඒ වෙලාවේ
මෙනෙහි කරේ.
ඔව්.
මෙනෙහි කරේ.
ඔව්.
එතකොට ඒක තමයි මෙයාට දැන් මේ රහත් වෙන්න අර රජෝහරණන් කියන. එතකොට දැන් බලන්න
දැන් ඒවා එක කිසිම ගැටුමක් නැහැ මේ.
නෑ මම කියන්නේ ඒක තමයි මම කියන්නේ ඒක තමයි මම කියන්නේ ගැටුමක් මම කොහොමද ගැටුමක් කියලා කියන්නේ.
නෑ
නෑ මම ගැටෙන්නේ
නෑ මම. නෑ නෑ මම කිව්වේ
මම.
නෑ නෑ මම කිව්වේ මං කියපු කරුණුයි මේවා අතරයි කිසිම නොගැලපීමක් නැහැ.
නෑ නොදුක නැහැ. යනවා මේ දෙක යනවා. එතකොට දැන් මේ අනුව බලනකොට සමහර මේ හාමුදුරලා ඇති මේක ඇතුලේ.
ඔව්.
මේක ඇතුලේ ඒක වැඩිලා ඇති අර සංයෝජන ධර්ම 10ක් තියෙනවනේ. මේ 10 ඡේදන තරක්කල් අපි වෙන්නේ නැහැ. සංයත තුනක්
කියලා ඒ 10 මං කියන්නේ ওই මූලික
තුන සක්කායි පිට සිලන්ත පරමාර්ථය.
ඊටු ටික පැත්තකින් තියමුකෝ දැන.
ඒක පුළුවන් ඊට පස්සේ. මේ කඩේම පසු කරාට පස්සේ මේ මහා කඩේම පසු කරාට පස්සේ අපිට පුළුවන් අර ඉතිරි කඩේ තුන යන්න
මම කියනවා. ඒ ටික කොහොමද? නැහැ. ඒක අනිවාර්යෙන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. වැඩිම උනොත් තත්සරය
ඉන්නේ. හරි හරිම පහසුයි ඒක. ඒක නැවත වරක් අර අර වාහන හතරකින් යනවා වගේ තමයි. ආයෙ අර මුලින්දලම ඉන්න ඕන අරකට. එතකොට අපේ
මගේ මේ මූලික කරුණු ටික මම මතු කරන්නේ මේ මං කියවනේ සෝවාන් වෙන්න සෝවාන් මාර්ගයට වැටෙන්න ඕක පාද ගන්න අවශ්‍ය කරුණු ටික
අල්ලගන්න
තමයි මේ මතු කරන්නේ.
ඔව් ඔව් අනේ හරි බොහොම හොඳයි මම කියන්නේ දැන් එතකොට අපි කවුරු කවුලද මම දකින්න ආපාරයි මම මගේ මගේ මම යම් කිසි මේ මේ හැම මොහොතකදීම පොතට නෙමෙයි මම හිතන දෙන්නේ මම පොතට නෙමෙයි මම මගේ අවබෝධයෙන් මම දකින්න උත්සාහය ගන්නවා මම මගේ අවබෝධයෙන් මම මේ සිත කියන එක කොයි විදියටද ක්‍රියාත්මක වෙන්නේ කියලා අර හැම ඉරියව්වකදීම මම ක්‍රියාත්මක වෙන උත්සාහය ගන්න නිසා මම දකින්න ආකාරයට මම මේ අමුතුමාට සඳහන් කරනවා. එතකොට දැන් අපි මේ ගෙනාවු අකුසලයේ කියන එක අපි ළඟ තිබෙන තරක මේ කකුසල් කියන මේක මේ අපේ බල වැඩි තියෙන තාක්කල් අර කුසලයේ කියන කිස්මතු දෙන ඉඩක් නැහැ අපේ මේ කොකල මැද. දැන් ඒක මම දකින්නේ මේ මේ ලෝකේ ස්වභාවය දකිනකොට මිනිස්සු මේ අකුසලයේ කියන එකේ ආදීනවේ දන්නවනම් මිනිස්සු මේ මේ සතර බය දකිනවනම් මිනිස්සු මේ මුලා වෙලා ඇවිල්ලා තියෙන කියන නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යා මතයට ගොදුරු වෙලා මේ ලෞකික පැත්තට මේ ලෞකික සම්මාදිට්ඨියට නැඹුරු වෙලා මේ යන ගමන වැරදි කියන ඒ මිත්‍යා මතය දුරු වෙන තාක්කල් මේ ගෝර සසරේ අපි කවුරුත් සැරි කරනවා කියන තැන මම දකිනවා. මොකද බුදුමා කියන්නේ
හන්දය උතන උපහන්සේ වචනයකුත් මතු කළා ලෞකික සම්මාදිට්ඨිය
ලෞකික
ඕක පැහැදිලිව ධර්මයේ විස්තර කරනවා. ලෞකික සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා.
ඔව් ලෞකික. ඒක සිද්ධාර්ථ කුමාරය බිහි වෙන කාලයක් වුණත් ඔක සිදුරේක සඳහන් වෙන දේශනාවක්.
ලෞකික සම්මාදිට්ඨිය මොකක්ද කියලා පැහැදිලිව විස්තර කරනවා.
ඔව්.
ඒක අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ලෝකෙට අයිති සම්මාදිට්ඨිය කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය. කියන්නේ කර්මඵල ගැන ඒ අවබෝධයක් තියෙනවා. තොට හොඳ දේවල් කළොත් හොඳ ප්‍රතිඵල එනවා නරක දේවල් කළොත් නරක ප්‍රතිඵල එනවා කියන දැක්ම. ඒකට එනකොට අර නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා. එහෙම දේවල් ටිකක් තියෙනවානේ. මම හිතන්නේ ඒවා අපි කතා කරන්න ඕනේ නැහැ. මේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මේ පින්පව් ගැන කර්මඵල ගැන විශ්වාසයක් එන මට්ටමකට එනවා. ඊළඟට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියනකොට ඒක මදි. එතෙන් යනවා අරකින් චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන එකට. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධිකෙන් එන සම්මාදිට්ඨිය.
එන්නකයි.
එතකොට ඔය සම්මාදි ඒ දෙකම සම්මාදිට්ඨි. හැබැයි මිත්‍යා දෘෂ්ටි එක්ක බලනකොට දෙකම සම්මාදිට්ඨි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය එක්ක බලනකොට අර ලෞකික සම්මාදිට්ඨියත් අපිට එච්චර ගණන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ඒකේ ලෝකේ යනවා.
අන්න
හරියට මම කිව්වේ ඒ ටික දේශනාවට ගැලපෙනවා. ඒ කියන්නේ අපි හැමතිස්සම බුද්ධ දේශනාවත් එක්කනේ යන්න
ඕනේ.
ඒකම තමයි මම ওই වචන දෙකකට බෙදුවේ ලෞකික සම්මාදිට්ඨියේ යනකම් අපි පූර්ව ප්‍රතිපදාව. ලෝකෙන් එතෙර වෙන පැත්තට වැටුනේ නැහැ තාම. ඊයේ මේ යන ගමන යහපත් කරගන්න අවශ්‍ය දේ දන්න. පව් කරන්න එපා පින් කරන්න. ඒක බුදුහාමුදුරුවෝ වර්ණනා කරලා තියෙනවා පින. පින් කරන්න එපා කියලා නැහැ. පින් කරන්න. හැබැයි ඒක පැහැදිලිව කියනවා මේ ලෝකෙන් එතර වීමට ඕක මදි.
හරිද?
ඔව්. දැන් මං ඔන්න ඔය දෙක තමයි මම මේ කතා කරන්නේ.
මොකද තමයි කියන්නේ ඒක තමයි.
ලෝකෙට
ලාගින තැනම තමයි. ලෝකෙට ඕන ඒක පසුක දැන් මම බුදුමාගේ මේකට තමයි මම සාපේක්ෂව මම කිව්වේ.
එතකොට
31ක් තියෙනවා ඒ කල 31ේම අපි සැරි කරනවා.
ඔව්.
නිවන කියන එක නැහැ.
ඒ 31කින් එතර වෙන පැත්ත නේ
අජිත කේස කම්බල මක්කලි ගෝසාල මේ සියලුම අය මේ ඔය ධ්‍යාන අමුතුමා කිව්වා වගේ ධ්‍යාන ලැබුවා. නමුත් ඒ ධ්‍යාන කියන්නේම බෙදෙනවා.
ඔය දෙයි වට ප්‍රතිඵලත් ලබයි
කල්පනා කරනවා ඒ වයි ලබන නමුත් ඒ වුණාට ධ්‍යාන කියන්නේම
ඒක. ඉතින් මේ ඒක බුද්ධ දේශනා අනුවම තියනවානේ සසරේ යන කෙනා වැඩි හරියක් ගත කරන්නේ සතර අපාය කියන
එක.
ඔය කොහේ ගියා? රක්මඩ උකවල ගිහින් හිටියත් ඉතින් ආයේ
එනවා. ආයේ එනවා මෙතෙන්ද?
ඔව්.
මේකේ බය.
ඒ
නිසා සංසාරේ ගිනාපු මොකද තියෙනවා? විපාක මොකලන හොඳට එමුනේ නේ.
ඔව්. ඒ නිසා තමයි ස්වාමීන්
වහන්සේ හේස වටේ කම වටේ කියන එක ෂේ වුණා විපාක වටේ
දැන් ඒ නිසා තමයි මම මේක කෙටිකලේ පූර්ව ප්‍රතිපදාවයි ආර ප්‍රතිපදාවයි. දැන් අපි දක්ෂ නොවුනත් ආර ප්‍රතිපදාව හොයාගන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න අපි මේ ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. ඒ නිසා ඒකයි මම මේ මතු කරන්නේ. මොකක්ද මේ ලෝකෙට ඇති ප්‍රතිපදාවේ ලෝකෝත්තර ප්‍රතිපදාවේ වෙනස කියන එක අපි හොයන්න ඕනේ නුවණින් දහමට අනුව. ඒ කියන්නේ බුදු දහමක් ඇහුවොත් විතරයි ඒක ලැබෙන්නේ කියලත් අපි අහලා තියෙනවා. ඒ කියන්නේ මේක ෂණ සම්පත්තියක් කියන්නේ.
ඔව්. ෂණ සම්පත්තිය තුලින් කොග්ගල මහත්තයා ෂණියක් 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 වාසා ෂණ භංගුත්තේ තමයි තියෙන්නේ. දැන් ඔබතුමා මේ කතා කරන එක මේකක් පව අනිත්‍යතාවයටපත් වෙනවා. මේ ශුන්‍ය භාවයටපත් වෙනවා. මේක වචනේ කියන එක දැන් මේ උඩ යන්දයි තොල් යටයන්ද මේ දෙක අතර තියෙන මේක තියෙන කාල පරාසය ශික්ෂණ කොච්චර මෙච්චර මේ කොපමණ වේගකින් යනවද කියලා කියන්න බෑ පොබලම දැන්. ඒ සන භංගුත්‍ය දකිමි සන සම්පත්‍ය තුල ඉඳගෙන මේ ලෝකේ සියලුම දේවල් වල නිස්සාර භාවය
අවබෝධ කරගන්න ඇති වෙනව නැති වෙනව
අන්න හරි ඒ එතන එතන මේක කාල පරාසයක් කියන්න බෑ මෙපමණ කාල පරාසයක් කියලා චිත්ත වේ කියන්න බෑ අපේ පොකරම ඒ තනිය තුල ඉඳි
අපිට මනින්න බැරි තරම් කුඩා කාලයකදී මේක ඇතිලා නැති වෙනවා
ආ කුඩා කාලෙ නෙමෙයි කිම දැන් උපත මරණය කියලා කියන්නේ උපත මරණය කියන්නේ කලලයක් ඇද්දි බිහි වෙච්ච කලලෙ උපත එකම මරණය මේකට කියනවා දැන් ඔබතුමාත් ඒක දන්න නැති එක්ෂණික මරණය නේද එක්ෂණික මරණය දැන් ඔබතුමා අභිධර්මීය පරිශීලනය කරලා ඔබතුමා ඒ සම්බන්ධවත් දන්නවා
අර නෑ ඕන පැත්තකින් කියන්නේ
මච්චුමාර දේවපුත්‍රමාර අபிසක් නේ මොකද්ද අපි කේලස්මාර ස්කන්ධමාර අபிසංකරමාර දේවපුත්‍රමාර මච්චුමාර මේ පස් දිනාම එක එක විදිහට ඉන්නවා කියලා මේ අභිධර්මයේ සඳහන් වෙනවා නේද ඒතර මච්චුමාර කියන කෙනානේ ඔය එක්ෂණික මරණේ සම්මුති මරණේ අපිට යොමු කරලා අපි මේ කූඩට සම්බන්ධ කරන එහෙම මේ මේකත් මට ඒක පොඩ්ඩක් පොඩ්ඩක් ඉස්සර කරලා දෙන්න පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ඔය ඒක්ෂණික මරණ සම්මුති මරණ සමුච්ඡේද මරණ ඒක පොඩ්ඩක්
නෑ මෙහෙමයි අපේ හැමදෙරේ මම දැන් කතා කරනකොට මම දැන් එක කරුණක් මතු කළා
ඔව්
ඒ අන්න එතෙන්ට අදාළ ටික තමයි මම කතා කරන්නේ ඒ කියන්නේ ලෝකෙට අයිති කතා ටිකකුත් තියෙනවා ලෝකෙන් ඈතර වෙන පැත්තකුත් තියෙනවා දැන් ඔය කතා ටිකේ මාර්ගයේ විපස්සාකාරය එහෙම විස්තර කරන ටික මම දකින්නේ තාම ලෝකෙට අයිති. එතකොට අපි ඒවා මොන විදිහට අර්ථ දක්වුවත් දැන් ඔබ වහන්සේ එක විදිහකට අර්ථ දක්වයි මම තව විදිහකට අර්ථ දක්වයි උන්වහන්සේ තව විදිහකට අර්ථ දක්වයි ඒ කොහොම අර්ථ දක්වුවත් ඒක නෙමෙයි අපිට ගැටලුව තියෙන්නේ. අපි මේ ලෞකික පැත්තයි ලෝකෝත්තර පැත්තයි වෙන් කරගත්තද? එතකොට අර ඔබහන්ස කියපු එකට මං එන්නම්. ක්ෂණ භංගුරත්වය කියලා කිව්ව නැත්නම් ක්ෂණයක් පාසා ඇති වෙන නැති වෙන නැත්නම් වෙනස් වෙන ඔක අභිධර්මයේදී කියනවා චිත්තක්ෂණ රූපකලාප අරගෙන රූපකලාපය චිත්තක්ෂණ 17යි මෙච්චර මෙහෙම මෙහෙම වෙනස් වෙනවා කියලා ඒකත්ෙන් කියනවා. එතකොට අපි මං අර ඉස්සෙල්ලා කිව්ව අර කාවක්‍රමේදී තොන්න උතෙන්ට යනවා. ධ්‍යාන ශක්තිය ලබාගෙන ධ්‍යානාලෝක විහිදෝලා ධාතු මට්ටමින් මෙන්න මෙහෙම ඇති වෙනව නැති වෙනව කියන තැන බලන තත්ත්වයට යන. දැන් ඒක හුඟාක් හිතේ දිනු මට්ටමක්. හරි. හැබැයි දැන් මම ප්‍රශ්න කරන ටිකක් තියෙනවානේ මේ ධහමට ගලපනකොට අපිට ප්‍රශ්න කරන්න වෙනවා. දැන් එතන සක්කාය දිට්ඨිය දුර වෙනවද කියන එක අපිට ප්‍රධානව හොයන්න ඕන එක. ඊළඟට ඔතන චතුරාර්ය සත්‍ය තියෙනවද? පටිච්ච සමුප්පාදේ තියෙනවද? ඒ තමනද කිවි සතර සතිපට්ඨානේ තියෙනවද කියන ටිකට අනිවාර්යෙන් ගලපන්න වෙනවා. ඊළඟට මම තවත් කරුණක් මතු කළා අර ලෝකය ගැන දකින්න බාහිරෙන් නෙමෙයි තමන් තුලින් දකින්න ඕන. ඊළඟට සලායතන කියන කොටසයි. ආයතන තුලින් කියන කරුණ වලට ගැලපෙනවා නම් මේක හොඳයි. ඒක නොගැලපෙනවා නම් අපිට බැහැර කරන්නත් වෙනවා.
දැන් ඔය මට පොඩක් ප්‍රමාද බාල කරනවා තුමා.
හා
ආයතන කියලා කියන්නේ අපි මේ සම්මුතියද නේද? පරමාර්ථ පැත්තේ මෙතන ආයතන නේද?
ආයතන කියන්නේ මෙහෙමයි. දැන් අපි හැම එකම
ආයතන පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ අපි මේක සම්මුතියද? මෙතන පංච උපාදානස්කන්ධය කියන එකට අපි මේ අර නිත්‍ය සුඛාත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා අපි අර මම කියන මගේ කියන ආත්මය කියන ආත්ම දෘෂ්ටි
හරි තුමාගේ ඒ කියන එක හරි. ඒ කියන්නේ මෙහෙමයි.
ආත්ම දෘෂ්ටියට අපි ගොදුරු වෙන තාක්කල් අපි මේ පංච උපාදානස්කන්ධය කියන එකට අහු වෙනවා. ඒතකොට ආයතන 6 කියලා කියන්නේ මේක දැන් ඔබතුමාගේ දේශනාවට අනුව සම්මුතියට අපි මෙතන 6ක් තියෙනවා කියලා කියනවා. ඕ අපිට විනාඩියක් දෙන්න.
හරි.
මතක් ගන්න.
නමයි 34